දුවේ පුතේ, අද අපි සූදානම් වෙන්නේ විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවදි සඳහා ආහාර වේල් සැලසුම් කිරීමට. මේක 11 ශ්‍රේණියේ 4 වන පාඩම. ඔයාලා සූදානම් වෙලා ඇති පෙළ පොත ළඟ තියාගෙන කියලා මම හිතනවා. ඔව් දුවේ පුතේ, අපි ජීවන චක්‍රයේ විවිධ අවදීන් පසු කරනවා. එහෙම නේද? මිනිසෙක් ජීවත් වන විට ජීවන චක්‍රයේ පසු කරන අවදි මොනවද කියලා බලමු. ලදරු අවදිය, මුල් ළමා අවදිය, යෞවන අවදිය, ගර්භණී අවදිය, ශීරණ අවදිය, මහලු අවදිය. ඉතින් මීට වැඩිය තව තියෙනවා, පසු ළමාවිය එහෙම තියෙනවා. නමුත් මේවා සුවිශේෂී පෝෂණ අවශ්‍යතා ඇති අවදි කියනවා. මේ වගේ වර්ධනයන් ශාරීරික කායික ක්‍රියාකාරීත්වයන් වැඩි. ඒ නිසා මේවට අපි මේ කාලවලට අපි ලබා දෙන සුවිශේෂී පෝෂණයන්. මේ අවදිවලට මේ සුවිශේෂී පෝෂණයක් ලබා දෙන්නේ ජීවන චක්‍රයේ සෑම අවදියකම හොඳ පෝෂණයක් දෙන්න ඕන. නමුත් දුවේ පුතේ, මේ කලින් කිව්ව අවදීන්, ඒ කියන්නේ ලදරු අවදිය, මුල් ළමා අවදිය, යෞවන අවදිය, ගර්භණී අවදිය, ශීරණ අවදිය, මහලු අවදිය, හරිම සුවිශේෂයි. මේ අවදිවල පසුවන්නන් විවිධ පෝෂණ අවශ්‍යතා ඇති වෙනවා යාලට. ඇයි? ශාරීරික වර්ධනය හා කායික තත්ත්වේ වෙනස්කම් නිසා. ඉතින් දුවේ පුතේ, කාට ආහාර වේලක් හැදුවත්, කොයි කෙනාට ආහාර වේලක් හැදුවත් අපි හිතන්න ඕන ආහාරයේ ප්‍රමාණාත්මක බව වගේම ගුණාත්මක බව ගැන. අපි ඉස්සෙල්ලාම් බලමු ලදරු අවදිය ගැන. ජීවන චක්‍රයේ මුල්ම කාලයේ තමයි මේ ලදරු අවදිය. අපි බලමු දුවේ පුතේ ලදරු අවදිය ගැන. ලදරුවෙක් කියන්නේ මොන වයසේ කෙනෙක්ද කියලා අපි දන්නවනේ. උපතේ ඉඳලා වයස අවුරුද්දක් වෙනකන් කෙනෙක්. එහෙම කෙනෙකුට අපි කියනවා ලදරුවෙක් කියලා. මිනිසාගේ ජීවන චක්‍රයේ ශාරීරික වර්ධන වේගයේ වැඩිම අවදිය තමයි මේ ලදරු අවදිය. සාමාන්‍ය නිරෝගිමත් දරුවෙකුගේ උපත් බර කිලෝග්‍රෑම් 2-3 අතර වෙනවා. පළමු මාස 5 අවසාන වන විට උපත් බරමින් දෙගුණයක් වෙනවා. මාස 6ක් වෙනකම් මව්කිරි විතරයි දෙන්නේ. එතකොට මේ උපත් බර දෙගුණයක් වෙන්නේ මේ මව්කිරිවල තියෙන පෝෂ්‍ය පදාර්ථත් එක්ක. ලදරුවට දෙන්නේ මාස 6න් පස්සේ අතිරේක ආහාර ලබා දෙනවා. මේ අතිරේක ආහාර දෙනකොට විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන ලුණු සීනි දෙන්නේ නැහැ. ඇයි ඒ? පසු කාලීනව බෝනවන රෝගවලට බලපෑමක් ඇති කරනවා. ඒක නිසා දැන් අපි හොඳටම දන්නවා සායන වලින් ඒක කියනවා ලදරුවන්ට, ඒ වගේම අවුරුදු 2ක් විතර යනකම් දෙන්න එපා කියනවා ලුණු සීනි. ඉතින් අපි බලමුකෝ දැන් ලදරුකුගේ පෝෂණ අවශ්‍යතා මොනවාද කියලා. ඔයාලා ළඟ 10 ශ්‍රේණියේ පෙළ පොත තියෙනවා ඇති කියලා මං හිතනවා දැන්. ඒකේ 62 පිටුවේ තියෙනවා දෛනික නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහන. ඒක හොඳට බලන්න. ලදරු අවදිය බෙදලා තියෙනවා බිඳුවත් මාස 6ත්. හරිද? ඒ වගේ මාස 7ත් මාස 9ත්. මාස 10ත් 12ත් අතර බෙදලා තියෙනවා. ඒක අපි කලිනුත් මං පාඩම්වලදී ඔයාලට කිව්වා ඒවා නිරීක්ෂණය කරන්න කියලා. බලන්න මේකේ තියෙනවා ශක්තිය අවශ්‍යතාවය මාස 6 වෙනකන් ශක්තිය කිලෝ කැලරි 560ක්, ඊට පස්සේ මාස 7 ඉඳලා 9 වෙනකන් 650ක්, ඊට පස්සේ මාස 10 ඉඳලා 12 වෙනකන් 720ක්. දැන් ඒක හොඳට නිරීක්ෂණය කරගෙන යන්න ඕවාලා. එතකොට ඔයාලට දැනෙයි මෙයාලට කොහොමද මේ පෝෂණ අවශ්‍යතා ටික අපි ලබලා දෙන්න ඕනේ. දැන් බලන්න මේකේ යකඩ අවශ්‍යතාවයක් දෛනිකව ලබලා දෙන්න ඕන කියලා දක්වලා නැහැ. එතන ඉරක් නේද තියෙන්නේ? ඇයි ඒ? ඒ ලදරුවට දෙන්නේ මව්කිරි විතරයි. නමුත් මව්කිරිවල යකඩ නැහැ. ඒ නිසා අවශ්‍යතාවය දක්වලා නැහැ දුවේ පුතේ. ඒ දුවේ පුතේ, දරුවට යකඩ ඕන. ඉතින් කොහොමද මේ යකඩ ලබා ගන්නව ඇත්තේ? දරුවනේ, මේ අවශ්‍ය යකඩ සංචිතයක් කලලේ අක්මාවේ තැන්පත් කර ගන්නවා. ඉතින් මේ තැන්පත් කරගන්න යකඩ සංචිතය ලදරුවා ඉපදුනාට පස්සේ මාස 4කට විතර සෑහෙනවා. මේ තැන්පත් කරගත්ත යකඩ සංජිතය තමා දරුවා ප්‍රයෝජනයට ගන්න. අන්න ඒ නිසයි දුවේ පුතේ දෛනිකව නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහනේ යකඩ දක්වලා නැත්තේ. ඒක දරුවා ඒ අක්මාවේ තැන්පත් කරගත්ත සංජිතය ගන්නවා. බලන්න සබහදාම හැදිලා තියෙන විදිහනේ, මව් කිරිවල යකඩ නැහැ. නමුත් ඒ අවශ්‍යතාවේ පිරිමහන්න දරුවා කලල අවස්ථාවේදී මව් කුස තුලදී යකඩ සංචිතයක් තැන්පත් කර ගන්නවා. උපතේ ඉඳලා පළවු මාස 6 දක්වා ශක්තිය කිලෝ කැලරි 560ක් ඕන වෙනවා කියලා මං කලින් කිව්වා. මේ කාලේ ලදරුවාගේ ශීඝ්‍ර කායික වර්ධනයක් වගේම ක්‍රියාශීලී භාවයේද වැඩි. මතක් කරගන්නකෝ චූටි බබෙක්. එයාලා හැම වෙලාවෙම අතපය දෙකම ක්‍රියාවේ යොදවනවනේ. අතපය ගස ගස තමයි හැම වෙලාවෙම ඉන්නේ. ඇඳේ උඩ අතට ඉන්නේ. හරි හරි වේගෙන් අතපය ගසනවා. කවුරු හරි කතා කරත් එයා සතුට ප්‍රකාශ කරන්නේ අතපය ගසලා. අන්න ඒ වගේ එයාලා හරි ක්‍රියාශීලී. අනික් අය සමග සංනිවේදනයේ දෙන්නේ මේ අතපය සෙලවීම මගින් තමයි. මාස 6 දක්වා ඕන ශක්ති ප්‍රමාණය මව් කිරිවලින් ලැබෙනවා. ඇත්තටම මාස 6 දක්වා අවශ්‍ය ශක්ති ප්‍රමාණය මව් කිරිවලින් තමයි ලැබෙන්නේ. මොකද අපි අතිරේක ආහාර දෙන්නේ මාස 6ක් වෙනකම්. ඊට පස්සේ බලන්න මාස 7 9 දක්වා ශක්තිය කිලෝ කැලරි 650ක් ඕන. මාස 10 ඉඳලා 12 වෙනකම් ශක්තිය කිලෝ කැලරි 720ක් ඕන. මාස 6න් පසුව අතිරේක ආහාර ලබා දෙන්න ඕන. ශක්ති අවශ්‍යතාව පිරිමහ ගන්න කාබෝහයිඩ්‍රේට් ලිපිඩ බහුල ආහාර ලබා දෙන්න ඕන. මාස 6න් පස්සේ අපි කියනවා අතිරේක ආහාර ලබා දෙන්න කියලා. දැන් කාබෝහයිඩ්‍රේට් ලිපිඩ බහුල ආහාර ලබා දෙන්න ඕන කිව්වට එක පාරටම අපි බත් ගොඩාක් කවන්න යන්නේ නැහනේ. ඒක ක්‍රමක්‍රමයෙන් අපි පසුවට බලමු මොන වගේ ආහාරද අවුරුද්දක් වෙනකන් දෙන්නේ. අවුරුද්දෙන් පස්සේ අපි සාමාන්‍යයෙන් කියනවා gedara ayge සාමාන්‍ය කෑම වේලට දරුවා හුරු කරගන්න කියලා. ඊට පස්සේ අපි බලමු ප්‍රෝටීන් අවශ්‍යතාවය කොහොමද කියලා. දැන් මේ වගුවත් එක්කම නිරීක්ෂණය කරන 10 පොතේ ප්‍රෝටීන් අවශ්‍යතාවය කොහොමද, උපතේ ඉඳලා මාස 6ක් දක්වා ග්‍රෑම් 21ක් ඕන. මාස 7 ඉඳලා මාස 9ක් දක්වා ග්‍රෑම් 19ක් ඕන. මාස 10 ඉඳලා මාස 12 දක්වා ග්‍රෑම් 20ක් ඕන. අපි දන්නවද මේ පුතේ මුල් මාස 6 නම් මව් කිරි වලින් මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය පිරිමැහෙනවා කියලානේ. අපි දැන් දන්නවනේ මව් කිරි විතරයි දෙන්නේ කියලා. ලදරුවාගේ අස්ථි මාංශ පේශි වර්ධනයට ඒ වගේම රුධිර නිෂ්පාදනයට මේ ප්‍රෝටීන් ඕන වෙනවා. සාමාන්‍ය වැඩිහිටියෙකුගේ අවශ්‍යතාවයට සාපේක්ෂව ලදරුවෙකුගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය වැඩි. ඒ කියන්නේ ශරීර බර කිලෝග්‍රෑම් 1කට ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් ඕන වෙනවා. හොඳට මතක තියාගන්න, ශරීර බර කිලෝග්‍රෑම් 1කට ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් ඕන වෙනවා. මේ නිසා ගුණාත්මක බවින් යුක්ත ප්‍රෝටීන් අඩංගු ආහාර වන මාළු, බිත්තර, මස්, රණිල භෝග ආහාර වේලට එකතු කරගන්න ඕනේ. ඒවා සල්ප වශයෙන් තමයි අපි එකතු කරන්නේ. මේ අතිරේක ආහාර දෙද්දී එකපාරට ගොඩක් දෙන්නේ නැහැ, මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ. දැන් අපි බලමු ඛනිජ අවශ්‍යතාවය කොහොමද කියලා, ඛනිජ ලවණ කොහොමද අවශ්‍ය වෙන්නේ කියලා. දරුවාට සිංක් අවශ්‍ය වෙනවා. මේ සිංක් දරුවෙකුට ලබා දෙන්න පුළුවන් මවගේ මුල්ම කිරි. මේකට අපි කියනවා නවස්තනය කියලා. එහෙමත් නැත්නම් කොලෙස්ටරම් කියනවා. මේ මුල්ම කිරි ලදරුවා ඉපදුණු වහාම ලබා දෙන්න ඕන. ඒකේ තියෙනවා සිංක්. ඒකෙන් මොකද්ද වෙන්නේ, දරුවාගේ මොළේ වර්ධනයට උපකාරී වෙනවා. ගොඩක් අය දැන් නම් හැමෝම කරනවා මුල්ම කිරි දරුවාට ලබා දෙනවා. ඉස්සර ගොඩක් අය මුල්ම කිරි අයින් කරනවා. එහෙම කරන්න හොඳ නෑ. මේ මුල්ම කිරි ටිකක් කහපාටට හුරු ශ්‍රාවයක්. මේක හරිම වටිනවා, ප්‍රතිශක්තිකරණය ඇති වෙනවා. ඒ වගේම දරුවාගේ මොළේ වර්ධනයට උපකාරී වෙනවා. ඒ නිසා මේ මුල්ම කිරි ලබා දෙන්න ඕන. අපි බලමු කැල්සියම් අවශ්‍ය වෙන්නේ කොහොමද කියලා. දත්වල වැඩිවීමට හා අස්ථි ශක්තිමත් වෙන්න කැල්සියම් අවශ්‍යයි. කැල්සියම් බහුල ආහාර ලබා දෙන්න ඕන. ඒ වගේම මාස 6න් පසු වුණාම යකඩ ආහාර දෛනික ආහාර වේලට ඇතුළත් කරන්න ඕන. මොකද මේ අපි කියපු යකඩ ප්‍රමාණය මව් කිරිවල තියෙන යකඩ ප්‍රමාණය මාස 4කට විතරයි සෑහෙන්නේ. ඊට පස්සේ අපි යකඩ බහුල ආහාර වේලට ඇතුළත් කරන්න ඕන. දැන් අපි දන්නවා ශක්තිය, ප්‍රෝටීන, ඛනිජ අවශ්‍යතාවය ගැන. ඒ වගේම විශේෂයෙන්ම අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථයක් තමා දුවේ පුතේ විටමින් ඒ කියන්නේ. විටමින් ඒ මාස 6ක් වෙනකන් මව්කිරි වලින් ලබා ගන්නවා. අර කලින් කිව්වා වගේම කලින් පෝෂ්‍ය පදාර්ථ ලබා ගත්තෙත් මව්කිරි වලින්නේ. ඊට පස්සේ මාස 6 ඉඳලා සෑම සය මාසකට වරක්ම මාස 6කට වරක්ම විටමින් ඒ අධි මාත්‍රාවක් අවුරුදු 5ක් වෙනකන් පෝෂණ පරිපූර්කයක් විදියට සායන වලින් ලබලා දෙනවා. අම්මලා බබාලව එක්ක යනවනේ ක්ලිනික් එක්ක යනවා කියලානේ අර සෞඛ්‍ය වර්ධන සටහන. ඕකට කියනවා අම්මලා මොකද්ද බර කාඩ් එක. එහෙම නැත්නම් ත්‍රිපෝෂ කාඩ් එක. ඒක ත්‍රිපෝෂ කාඩ් එක නෙවෙයි දුවේ පුතේ. ඒකට කියන්නේ සෞඛ්‍ය වර්ධන සටහන. ඕකත් අරගෙන මේ ඉන්ජෙක්ෂන් ටික ප්‍රතිශක්තිකරණ එන්නත් ටික ලබා ගන්න යනවා සායනෙට. එතකොට මේ සායන වලින් මාස 6කට වරක් හැම මාස 6කට වරක්ම මේ විටමින් A අධි මාත්‍රාව දෙනවා අවුරුදු 5ක් වෙනකම්. මීට අමතරව ලදරු වර්ගයේ ආහාර වේල මගින්ද විටමින් A ලබා දෙන්න පුළුවන් දැන් මාස 6 පහ වුණාම. 10 පොතේ 48 වෙනි පිටුවේ නිරීක්ෂණය කරොත් දෙන්න පුළුවන් ආහාර දැනගන්න පුළුවන් ඒකේ තියෙන විටමින් A අඩංගු ආහාර. ස්නායු ක්‍රියාකාරීත්වය හා ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය සඳහා B කාණ්ඩයේ විටමින් අත්‍යවශ්‍යම වෙනවා මේ වයසේදී. ලදරු අවදී මොලේ වර්ධනය ශීඝ්‍රව සිදුවන නිසා ෆෝලික් අම්ලය B9 කියනවා ඒක ලබා දෙන්න ඕන. මේ සඳහා ආහාර විදිහට අපිට දෙන්න පුළුවන් පීකුදු, පලා වර්ග, මාමයිට්. ඒ වගේ ආහාර අපිට ලබලා දෙන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තා මොනවද මේ ලදරුවකට අවශ්‍ය වෙන විශේෂ පෝෂ්‍ය පදාර්ථ කියලා. මේ විශේෂ පෝෂණයන් ඇතුළත් කළ පුංචි බබෙකුට දෙන්න පුළුවන් ආහාර මොනවද කියලා බලමුද. මොනවද දෙන්න පුළුවන්? ධාන්‍ය කැඳ වර්ග, අර්ධ ඝන කැඳ, එළවලු මිශ්‍ර සුප්, පළතුරු පල්ප, අල මිශ්‍රිත තලප, බෙරිබත්. බෙරිබත් එක අපිට දෙන්න පුළුවන් ඔක්කොම ඒ අවශ්‍ය එළවලු වර්ග දාලා එහෙම දෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ලූණු සීනි යොදන්නේ නැහැ. නමුත් හාල් මැස්සන් කබලේ බැදලා කුඩු කරලා ඒ වගේම චීස් කෑල්ලා බටර් ස්වල්පයක් එකතු කරලා විවිධ රසයක් මේ ආහාර ටිකට ලබලා දෙන්න පුළුවන්. එතකොට මේ කුඩා ලදරුවා ඒවට ප්‍රිය කරනවා. විවිධ රසයක් දුන්නහම විවිධත්වයක් ඇති වෙනවා. යාලා ආසයි කන්න. මොකද ඒ ආහාර වේල වුණත් අපි විවිධත්වයෙන් ඇතුළත් කරලා දෙන්න ඕන. නැත්නම් අම්මලා කියනවා අනේ බබා කන්නේ කියලා. ඒ කන්නේ නැති අපි එකම දේ දුන්නොත් කන්නේ යාලත් ආසයි වෙනසකට. ඒ නිසා විවිධත්වයෙන් යුතුව අපි ලබලා දෙන්න ඕන. හරි, දැන් ඔන්න අපි දන්නවා ලදරුවෙකුට කොහොමද කෑම දෙන්නේ කියලා. ඉතින් මේ දරුවා හැමදාම ලදරු කාලේ ඉන්නේ නෑ නිදුවේ පුතේ. දැන් මෙයාට වයස අවුරුද්දයිනේ. දැන් ලදරුවාට වයස අවුරුද්දයි. දැන් මෙයාව අපිට හඳුන්වන්න පුළුවන් පූර්ව ළමාවියේ දරුවෙක් කියලා. එහෙම නැත්නම් මුල් ළමාවියේ දරුවෙක් කියලා. මෙයා අවුරුදු 1-5 වෙනකන් එකේ ඉඳලා 5 වෙනකම්ම මුල් ළමාවියේ ගත කරනවා. ඉතින් දුවේ පුතේ ලදරුවිය ගෙවලා ඉවරයි. මෙයාට මව්කිරි දෙන එක නතර කරන්න ඕනේ නැහැ. අතිරේක ආහාරත් එක්ක මව්කිරි අවුරුදු 2ක් වෙනකම්ම දෙන්න පුළුවන්. හැබැයි මේ කුඩා දරුවා මව්කිරි විතරක් බීලා ඉන්න උත්සාහ කරනවා නම් ඒක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද ගොඩාක් පුංචි දරුවෝ මව්කිරි විතරක් බීලා ඉන්න බලනවානේ. අම්මලත් එක්ක රණ්ඩු කළ කොහොම හරි මව්කිරි ටික බොනවා, ඊට පස්සේ කන්න. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම අතිරේක ආහාර ලබා දෙන්න ඕන. අතිරේක ආහාරත් එක්ක මව්කිරි අවුරුදු 2ක් විතර යනකම් දෙන්න පුළුවන්. එහෙම දුන්නට කමක් නෑ අවුරුදු 2ක් විතර යනකම් දෙන්න කියලා කියන්නේ. හැබැයි අතිරේක ආහාර දෙන්න ඕනේත් එක්ක. මේ කාලයේ ලදරු අවදියට සාපේක්ෂව කායික වර්ධන වේගය අඩුයි. නමුත් චාලක වර්ධන වේගය වැඩි. ඒ වගේම මොලේ වර්ධනය සීක්‍රින් සිද්ධ වෙන්නේ මේ කාලේ. ඒ නිසා හොඳ පෝෂ්‍ය පදාර්ථ අපි ලබලා දෙන්න ඕන. ක්‍රියාශීලීත්වය වැඩි නිසා ශක්ති අවශ්‍යතාවය වැඩි වෙනවා. මාංශ පේශි වර්ධනේ, රුධිර පරිමාව වැඩිවීම සමග ප්‍රෝටීන් අවශ්‍යතාවයත් වැඩි වෙනවා. මේ කාලයේත් අර කලින් කිව්වා වගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 1කට ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් අපි ලබලා දෙනවා. අස්ථි දත්වල වර්ධනය සඳහා කැල්සියම් අවශ්‍යතාවය වැඩි වෙනවා. මේ කාලේ අස්ථිවල ඒ වගේම දත්වල වර්ධනයට කැල්සියම් ඕන වෙනවා. කිරිදත් වර්ධනය වෙනවා. ඒ නිසා කැල්සියම් අවශ්‍යයි. වැඩි වෙන රුධිර පරිමාවට අවශ්‍ය වෙන විදිහට යකඩ ලබලා දෙන්න ඕන. දෙයකට අඩංගු ආහාර අපි ආහාර වේලවලට ඇතුළත් කරන්න ඕන. විටමින් ඒ ආහාර මගින් ලබා දෙන්න ඕන. මා කලින් කිව්වා වගේ දුවේ පුතේ විටමින් ඒ අධිමාත්‍රාවක් සෑම මාස 6කට වරක්ම අවුරුදු 5ක් වෙනකන් ලබලා දෙනවා. ඒක මං කලින් කිව්වනේ. ඒ වගේ මේ පූර්ව ළමාවේ දරුවාට විටමින් ඒ අධිමාත්‍රාව ලබලා දෙනවා. ඉතින් ඒක දිහා අපි බලලා ඉන්න බෑ. ඒ වුණාට අපි විටමින් ඒ අඩංගු ආහාරත් දෙන්න ඕන. දැන් අපි බලමු මුල් ළමාවේ දරුවෙකුට ආහාර වේල් සැලසුම් කරද්දී කොහොමද සැලසුම් කරන්නේ කියලා. දෛනික පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කුඩා ආහාර වේල් කීපයක් ලබලා දෙන්න ඕන. මොකද ගොඩාක් කන්න බෑ. මේ කුඩා දරුවට අවුරුද්දේ ඉඳලා ඒ දරුවට අවුරුදු 5 වෙනකම් මෙයාට කුඩ කන්න බෑ එකවර. ඒ නිසා පෝෂණේ අඩු වෙන්න පුළුවන් ටිකක් කාලා නතර කර. ආහාර වේල් 3 ප්‍රධාන ආහාර වේල් 3 නෙමෙයි දෛනිකව පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගන්න කුඩා ආහාර වේල් ටික ටික අපි ආහාර වේල් කීපයක් අපිට ලබලා දෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ආහාර වේලේ විවිධත්වයක් තියෙන්න ඕන. මං කලින් ඔයාලට කියලා තියෙනවා වර්ණය, රසය, වයනය, ඒ වගේම විවිධ පිසීමේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ ආහාර වේලට විවිධත්වයක් අපි ලබලා දෙන්න පුළුවන්. ඒ වගේම රුචිය වඩන ආහාර ඇතුළත් කරන්න ඕන. පෝෂණ ගුණය කියලා පෝෂණ ගුණය ගැන විතරක් හිතලා නෙවෙයි යාට රුචිය වඩන්නත් ඕනේ. යා ආසවෙන්න ඕන. එහෙම ආසා එක ආහාරයක් හරි ඇතුළත් කරොත් එයාලා ඊට පස්සේ ආහාර වේල අනුභව කරනවා. ලුණු හා සීනි භාවිතය විශේෂයෙන්ම අඩු කරන්න ඕන. ඔයාලට ක්‍රියාකාරකමක් තියෙනවා 4-1. මම ඒක මෙන්න මේ විදිහට හැදුවා. වයස අවුරුදු 5ක කියලා ඔයාලට තියෙන පූර්ව ළමාවිය දරුවෙකු සඳහා කියලා වයස අවුරුදු 5ක දරුවෙකු සඳහා දිවා ආහාර වේලක බොජුන් පතා. මම හැදුවා මෙහෙම එකක්. කීරි සම්බා සහලේ බත්. කුකුල් මස් ස්ටූ එකක්. ඉතින් ගොඩාක් මිරිස් එහෙම දාන්නේ නැහැනේ ස්ටූ එකකට. ඒ නිසා මම කුකුල් මස් ස්ටූ එකක් හැදුවා. හොඳට අපිට ඒක හොඳට මේ ගොඩාක් වෙලා අපි ඒක පිසගන්න එකක්. ඒ නිසා හොඳට මස් තැම්බෙනවා. ඒ නිසා දරුවෙකුට හොඳයි කියලා මට හිතුණා. කුකුල් මස් 2 එක බීට් වෑංජනය. මෙයාලා හරි ආසයිනේ වර්ණවලට පරිප්පු කිරට. පරිප්පු කන්න ආසයි චූටි අය නේද? ගොටුකොළ සලාදයක්. මොනවා හරි මැල්ලුමක් අවශ්‍යයි. ගොටුකොළ සලාදයක් මම දැම්මා. ඒක රසවත් නිසා පුංචි අය ආසයි. විශේෂයෙන්ම මේ පොඩි අයට භෝජන පත් හදාද්දී පපඩම්. හරි ආසයිනේ නේද? එහෙම දැම්මා. වතුර වීදුරුවක්. ඒ වගේ මං අතුරු පසට දැම්මා මාබල් පුඩින් එකක්. මේක වර්ණවත්. ඒ විදිහට මං මාබල් පුඩින් එකක් හැදුවා. ඒක ආසාවෙන් කයි කියලා හිතලා. දැන් මේ ආහාර වේල වුණත් අපිට දරුවට ආසා වෙන විදිහට දැන් මේ බීට් වෑංජනයක් තියෙනවා, පරිප්පු තියෙනවා. ඕන්නම් මේක ලස්සනට ඩෙකරේට් කරලා ලස්සනට පිඟානේ තියන්න පුළුවන් සතෙක්ගේ හැඩේ. එහෙම නැත්නම් මේ ලස්සන මලක හැඩේට අන්න ඒ විදිහට අපිට තියන්න පුළුවන්. එතකොට මෙයාට හරි ආසයි. දැක්කාම රුචිය වඩනවානේ, ලස්සන එකක් කියලා හිතෙනවානේ. නිකාම පිඟානට බෙදලා තියනවට වැඩිය. අන්න අපි ඒ වගේ උපායශීලීව මේ දරුවන්න කවන එක අපි කරන්න ඕන. ඊට පස්සේ අපි බලමු ඔන්න දැන් යෝවුන් අවධියට එනවා. හරිද? යෝවුන් අවධියට ඉස්සෙල්ලා පසුළමා අවධිය වෙනවා. පසුළමා අවධියේ විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවධියක් කියලා අපි සලකන්නේ. ඊට පස්සේ විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවධියක් තමයි දුවේ පුතේ යෝවුන් අවධිය. වයස අවුරුදු 10 19 අතර කාලේ. දැන් ඔයාලා ගත කරන්නේ යෝවුන් අවධිය. එහෙම නේද? දැන් ඔයාලා හැමෝම අවුරුදු 15ක 16ක දරුවෝ. එතකොට ඔයාලා ගත කරන්නේ මේ යෝවුන් අවධිය. මේ කාලයේ දුවේ පුතේ ලදරු අවධියේ කායික ශීඝ්‍රතාව වගේම ශීඝ්‍රව කායික වර්ධනයේ සිදුවන කාලයක්. අපිට සමහරක් විට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ජීවන චක්‍රයේ ශීඝ්‍රව කායික වර්ධනයේ සිදුවන කාල පරිච්ඡේද දෙක මොනවාද? එතකොට අපි දන්නවා ලදරු කාලයයි යෝවුන් අවධියයි. හරිද? මේ කාලයේ තමා ගැහණු පිරිමි දරුවන් අතර ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙන්නේ. මේ කාලේ වේගෙන් ශරීර වර්ධනය, අධික්‍රියාශීලී බව නිසා ප්‍රෝටීන් හා ශක්ති අවශ්‍යතාවය වැඩි වෙනවා. වේගයෙන් ශරීර වර්ධනය වෙනවා. ඒ වගේම අධික්‍රියාශීලී මේ යෝවුන් අවධියේ දැන් ඔයාලට එක තැනක ඉන්න බෑනේ නේ. හරි, අධික්‍රියාශීලී. එතකොට මෙයාලා ප්‍රෝටීන් හා ශක්ති අවශ්‍යතාවය වැඩි වෙලා යනවා. අස්ථි වර්ධනය සමගම අස්ථි ඝනත්වය වැඩි වෙනවා. ඒ නිසා දුවේ පුතේ කැල්සියම් අවශ්‍යතාවය වැඩි. රුධිර පරිමාවේ සිදුවන ශීඝ්‍ර වැඩිවීම හා විශේෂයෙන් ගැහණු දරුවන්ගේ ආර්ථවේ නිසා යකඩ අවශ්‍යතාවය වැඩි. ලිංගික පරිණතියට සිංක් අවශ්‍ය වෙනවා. සිංක් ඛනිජය අවශ්‍ය වෙනවා ලිංගික පරිණතියට. සමහර ගැහණු දරුවන් වැඩිවියට පත්වීම ප්‍රමාද වෙනවා. මෙවැනි දරුවන්ට සිංක් පරිපූරක ලබලා දෙනවා. ඔන්න ඒ වගේ එකක් බොහෝ විට පුතේ කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගොඩක් ක්‍රියාශීලී. මේ ක්‍රියාශීලීත්වයට අවශ්‍ය වෙනවා B කාණ්ඩේ විටමින්. හරි. ඊට පස්සේ අපි බලමු දුවේ පුතේ දැන් යෝන් අවධිය. ඊට පස්සේ දැන් අපි ගන්නවා විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවධියක් විදිහට ගර්භණී අවධිය. තේරුණාද? ගර්භණී අවධිය විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවධියක් විදිහට අපි සලකනවා. සති 40ක් එහෙම නැත්නම් සති 36ක් සති 38ක් 39ක් ඔය වගේ සති 40ක් වගේ කාලයේ ගර්භණී කාල සීමාව කියලා අපි සලකනවා. මේ කාලේ කලලේ වර්ධනයේ වගේම සිරුරේ මවගේ සිරුරේ පැවැත්ම සඳහා පෝෂණය කෙරේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඒක අපි නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහනෙත් අපි සලකලා බලලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ ඔයාලට තියෙනවා 4 වගුව කියලා නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහන. ඒක මේ පොතේ දීලා තියෙනවා 40 වෙනි පිටුවේ 11 ශ්‍රේණියේ. එතකොට බලන්න සාමාන්‍ය කාන්තාවකගේ ශක්තිය කිලෝ කැලරි 2375ක් ඕන. මම ඕක කලින් උතුවලට පැහැදිලි කරා. ඉතින් දැන් බලන්න ගර්භණී මවට දෙවෙනි ත්‍රෛමාසිකයේ ඕන ධන ප්ලස් කියලා තියෙන ධන 360. මේ ධන 360 කියන්නේ 2375ට අපි එකතු කරන්න ඕන 360. බලන්න ප්‍රෝටීන. ප්‍රෝටීන ග්‍රෑම් 52ක් අවශ්‍යයි සාමාන්‍ය කෙනෙකුට. ඒකට අමතරව 52ත් එක්ක තව 7ක් අවශ්‍ය වෙනවා. තේරුණාද? කැල්සියම්. කැල්සියම් 750ක් දෙවෙනි ත්‍රෛමාසිකයේ අවශ්‍යත් 750ක් තුන්වෙනි ත්‍රෛමාසිකයේ 850ක වැඩිවීමක් වෙනවා. යකඩ බලන්නකෝ. දැන් මෙතන ඔයාලට ගැටලුවක් එයි. දැන් යකඩ අවශ්‍ය වෙනවා. ඒ වුණාට යකඩ 33යි තියෙන්නේ. දැන් මේ මැඩම් කලින් කිව්වා යකඩ තැම්පත් කරගන්නවා කියලා කලලේ. නමුත් මේ මොකක්ද යකඩ 33ක් තියෙන කියලා ඔයාලට කල්පනා වෙන්න පුළුවන්. දුවේ පුතේ යකඩ අවශ්‍යයි. නමුත් මං අර කිව්වා සායනවලට මේ ගර්භණී මව්වරුන් සහභාගී වෙනවා. එතකොට මේ සායනවලින් හම්බ වෙනවා ෆෙරස් සල්ෆේට් විදිහට, ෆෙරස් විදිහට හම්බ වෙනවා මිලිග්‍රෑම් 100ක යකඩ ප්‍රමාණයක් පෙත්තක්. නේද? ඒක පාවිච්චි කරන නිසා මෙතන යකඩ අවශ්‍යතාවය වෙනම දාලා නැහැ. ඒ අවශ්‍ය සාමාන්‍ය ප්‍රමාණය ගත්තොත් ඇති කියනවා. අනිවාර්යයෙන්ම අර යකඩ පෙත්ත අපි ගන්න ඕන මිලිග්‍රෑම් 100ක ප්‍රමාණයක් අපිට ලැබලා දෙනවා. ඒ නිසා ඔය ගොඩක් අය මේ සායන වලින් දෙන බෙහෙත් බොන්නේ මලකඩ රහයි කියනවා. එහෙම ඒක හොඳ නැහැ. ගර්භණී මව්වරුන්ට අපි දැනුවත් කරන්න ඕන මේ යකඩ පෙත්ත අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඒ වගේම ෆෝලික් ආම්ලයේ හරිම සුවිශේෂී ගන්න ඕන. ෆෝලික් ආම්ලයේ සාමාන්‍ය කෙනෙකුට ග්‍රෑම් 400 විතර ප්‍රමාණයක් අවශ්‍යයි. එතකොට ගර්භණී අවස්ථාවේ 600 අවශ්‍යයි. ඒකත් ෆෝලික් ආම්ලය ලබා දෙනවා පෙති විදිහට මේ ගර්භණී කාල සීමාවේදී. දැන් බලමු දුවේ පුතේ කලලේ වර්ධනය. ඒ වගේම මවගේ සිරුරේ විශේෂ පටක වර්ධනය, ඒ කියන්නේ කලල බන්ධනයේ වර්ධනය, ගර්භාෂය විශාල වීම, ස්තන ග්‍රන්ථිවල විශාල වීම, උකුල් පළල් වීම, රුධිර පරිමාව වැඩි වීම, ඒ සේරටම මොනවද අවශ්‍ය වෙනවා? ප්‍රෝටීන. ප්‍රෝටීන විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා. සමහරක් වෙලාවට ඔයාලෙන් අහන්න පුළුවන් මෙහෙම ගර්භණී අවධියේදී විශේෂ පෝෂණ අවශ්‍යතා කවරේද? අපි දන්නවා දැන් එතකොට ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. ඒ වගේ මූලස්ථ පරිවෘත්ති වේගය වැඩි වීම සඳහා දෛනික ක්‍රියාකාරකම් සඳහා ගර්භණී අවධියේදී වැඩිපුර ශක්තිය අවශ්‍ය වෙනවා. එතකොට ශක්තියත් වැඩිපුර අවශ්‍ය වෙනවා. බ්‍රෝණේ අස්ථි හා දත්වල වර්ධනය, මවගේ දත්තා අස්ථි නිරෝගීව පවත්වා ගැනීම සඳහා කැල්සියම් අවශ්‍ය වෙනවා. දැන් මේවා අපි ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අම්මට තමා දුර්වලතා ඇති වෙන්නේ. මේ ලදරුවා දන්නවද මේ කලලේ දන්නවද? මේ අම්මට නැහැ. අම්මට පෝෂ්‍ය පදාර්ථ නැහැ. ඒ නිසා අම්මට ටිකක් අපි තියන්න ඕන, තියලා ටිකක් ගන්න ඕන. නෑ. ඒ කලලේ හැදෙනවා. ගර්භාෂය තුල කලලේ හොඳට වර්ධනය වෙන. නමුත් දුර්වල වෙන්නේ පුතේ ගර්භණී මව. ඒ නිසා අපි ගර්භණී මවට මේ පෝෂණ අවශ්‍යතා ටික පිරිමහන්න ඕන. මවගේ රුධිර පරිමාව වැඩිවීම හා බ්‍රූණේ අක්මාවේ යකඩ තැන්පත් කිරීමට යකඩ අවශ්‍ය වෙනවා. අර මං අර කලින් කිව්ව කාරණේ. ඒ උනාට යකඩ දීලා තියෙන මිලිග්‍රෑම් 33යි. නමුත් අර ක්‍රමයට යකඩ පෙත්ත සායනෙන් ලබා දෙන යකඩ පෙත්ත අපි ලබා ගන්න ඕන. ප්‍රෝණේ ස්නායු පද්ධතිය වර්ධනයට ෆෝලික් ආම්ලය අවශ්‍ය වෙනවා. දැන් මං ඉස්සෙල්ලත් කිව්වා ෆෝලික් ආම්ලය වැඩිපුර ගන්නවා. ගර්භණී අවධිය. ගබ්සා වීම ප්‍රාග් පරිණත දරූපත් මලදරු උපත්තා මන්ද මානසික දරූපත් වැනි තත්ත්වවලක් කාලීම සඳහා අයඩින් අත්‍යවශ්‍ය වේ. අපි ඉගෙනගෙන තියෙනවා ඒකත් අයඩින් වල අවශ්‍යතාවය. මෙන්න මේ කාරණා ටික මගහරවා ගන්න අයඩින් අවශ්‍ය වෙනවා. බ්‍රෝණේ මනා වර්ධනයට හා මවගේ සිරුරේ ප්‍රෝටීන් සංශ්ලේෂණයට විටමින් ඒ අත්‍යවශ්‍යයි. විටමින් ඒ අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මවගේ මලබද්ධය වළක්වා ගැනීම සඳහා තන්තු හා ජලය ප්‍රමාණාත්මක ලබා දෙන්න ඕන. දැන් ඇත්තටම ගොඩාක් කලාට මේ ගර්භණී කාලේ මලබද්ධය කියන එක ඇති වෙනවා. ගර්භණී කාලේ මුල්ම අවස්ථාවල. ඒ නිසා ප්‍රමාණාත්මකව වැඩිපුර අපි දෙන්න ඕන තන්තු හා ජලය ලබලා දෙන්න ඕන. ගොඩක් වෙලාවට ඒ ගර්භණී කාලේ මුල් අවස්ථාවේ වතුර බොන්නේ නැහැ ගර්භණී මව්වරුන්. ඒ නිසා මේවා අපි කොහොම හරි වතුර දියර සහිත ආහාර වෙනත් පාන වර්ග ඒ මාර්ගෙන් හරි දියර වර්ග අපි ලබලා දෙන්න ඕන. ඊට පස්සේ අපි බලමු පුතේ ගර්භණී අවධියේ පහ වුණාම මේ අම්මා යොමු වෙනවා ශීරණ අවධියට. ශීරණ අවධිය කියන්නේ කිරි දෙන අවධිය. ඉපදිලා පළමු මාස 6 තුලදී ලදරුවාගේ වර්ධනය සඳහා මව කිරි ඇත්තටම ඉතාමත් වැදගත් කියලා අපි කලින් ඉඳලා කතා වුණා නේද? එබැවින් ශීරණ අවධියේ විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවධියක් වෙනවා. මේ අවධියේදී අවශ්‍ය පෝෂක පිළිබඳව අපි බලමු. ඒතනත් අපිට දීලා තියෙනවා 4-2 කියලා වගුව. ඒක නිරීක්ෂණය කරන්න 41 වෙනි පිටුවේ සාමාන්‍ය කාන්තාවකට, ඒ කියන්නේ මධ්‍යස්ථ වැඩ කරන සාමාන්‍ය කාන්තාවකට ශක්තිය කිලෝ කැලරි 2375යි. ඒකට එකතු කරලා තමා 675ක් එකතු කරලා තමා ශීරණ මවකට අපි ලබලා දෙන්නේ පළමු මාස 6. ශක්තිය කිලෝ කැලරි මේ 2375ට 675ක් එකතු කරලා ලබලා දෙනවා. ප්‍රෝටීන බලන්න ග්‍රෑම් 52යි සාමාන්‍ය කෙනෙකුට උනේ. ඒ වුණාට අපි 20ක් එකතු කරනවා. ගර්භණී කාලයට වැඩි ප්‍රමාණයක් අපි ප්‍රෝටීන එකතු කරනවා. කැල්සියම් බලන්න කැල්සියම් 750, ඒ 750ම ඇති. යකඩ ඒත් දෙන්නේ මිලිග්‍රෑම් 33යි. ෆෝලික් ආම්ලය එක අපි ශීරණ කව අවස්ථාවෙත් මයික්‍රෝග්‍රෑම් 500ක් ලැබලා දෙනවා. දෛනිකව මවකිරි කොච්චරක් නිෂ්පාදනය වෙනවද? මිලිලීටර් 850. ඒ නිසා ප්‍රෝටීන්, ශක්තිය, ලිපිඩ හා කැල්සියම් අත්‍යවශ්‍ය වෙනවා. හොඳ ආහාර වේලක් දෙනවා. ඉස්සර ඔය අත්තම්මලා එහෙම ගොඩක් කාලවට ශීරණ මවකට ගොඩක් කන්න දෙනවා. ගර්භණී මවකටත් එහෙමයි. එයාලා එතකොට දන්නේ පෝෂ්‍ය පදාර්ථය වැඩි කරන්න ඕන කියලා නෙවෙයි, දෙන්නේ කුට කන්න ඕන කියලා ලොකු ප්‍රමාණයක් කන්න දෙනවා. ඉතින් ඒකේ යාලා තේරුම් ගත්තේ හොඳට කන්න ඕන කියන එක දුවේ පුතේ. ඉතින් දැන් අපිට පෝෂ්‍ය පදාර්ථ පෝෂණය වැඩි කරලා අපිට ආහාර වේල ගන්න පුළුවන්. ගොඩාක් කන්න ඕන කියලා එකක් නෙවෙයි, පෝෂණය හොඳ පෝෂණය ලබා දෙන ආහාර වේලක් අපි ලබා ගන්න ඕන. ප්‍රසූතියේදී සිද්ධ වෙනවා අධික රුධිර වහනය. ඒ වගේම රුධිර පරිමාව පළමු තත්ත්වයට ගෙන එන්න හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ නංවන්න යකඩ අත්‍යවශ්‍ය වෙනවා මේ කාලේ. මේ කාලෙත් ගොඩාක් කාලවලට ශීරණ මුල් මාස 6 මේ කැල්සියම් යකඩ ප්‍රතිවශයෙන් ලබා ගත්තට කමක් නැහැ. ඊට පස්සේ අපි බලමු මහලු අවධිය. මහලු අවධියත් දුවේ පුතේ විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවධිය. මේ අවධියේදී ගොඩාක් වෙලාවට අපි ආහාර වේල් සැලසුම් කරද්දී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන ගෙදර ඉන්න මහලු අය කෙරෙහි. තේරුණාද? මොකද එයාලගේ ආහාර රටාව වෙනස් වුණොත් එයාලගේ ගොඩාක් ලෙඩ රෝගවලට බලපානවා. දැන් බලමු අපි මෙයාලගේ ආහාර කෙරෙහි අවධානය කොහොමද යොමු කරන්න කියලා. ජීර්ණ එන්සයිම ශ්‍රාවය අඩුවීම හා ජීර්ණ ක්‍රියාවලිය දුර්වලයි මේ කාලේ. මලබද්ධය ඇති වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. දත් දුර්වලයි. අපි ඒක හොඳටම දන්නවා. වයසට යන්න දත් දුර්වල වෙනවා. සංවේදීතාවයේ අඩුයි. ඒ කියන්නේ රස දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි විවිධ රස එයාලට කැමති වෙන විදිහට අපි හදලා දෙන්න ඕන. රුචිය වෙනස්. මෙයාලගේ ආහාර රුචිය වෙනස්. පරිවෘත්තීය ක්‍රියාවල ශීඝ්‍රතාවයේ අඩුයි. කායික ක්‍රියාකාරකම් අඩුවීම නිසා ශක්ති අවශ්‍යතාවයේ මහලු අවදී අඩුයි. ඒක නිසා අපි ශක්තිය අවශ්‍යතාවයේ අඩු නිසා ශක්තිජනක ආහාර අපි අඩුවෙන් ලබලා දෙන්න ඕන. ඒ වගේම පටක ෂේවීම වේගේ වැඩි හේන් සිරුරේ මනා පැවැත්ම හා නඩත්තුව සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. ප්‍රෝටීන් අපි වැඩි කරන්න ඕන. අස්ථි හා දත් ශක්තිමත්ව පවත්වා ගන්න කැල්සියම් අඩංගු ආහාර මේ අවදී අනිවාර්යයෙන්ම ලබලා දෙන්න ඕන. ඒ වගේ මලබද්ධය මංකෝ ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. මේ මලබද්ධය වළක්වන්න හොඳට තන්තු අඩංගු ආහාර ජලය ලබලා දෙන්න ඕන. ඒ වගේම මේ මහලුවේ පසු වෙන කෙනෙකුට ආහාර වේල සැලසුම් කරන්නේ සීනි, ලිපිඩ, ඒ කියන්නේ තෙල් වර්ග, ලුණු අඩු ආහාර අපි හදලා දෙන්න ඕන. කෙඳි සහිත ආහාර, ජීර්ණය හා අවශෝෂණයට පහසු ආහාර, විටමින් අඩංගු අලුත් එළවලු හා පළතුරු ලබා දෙන්න අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. එතකොට අපිට හොඳ ආහාර වේලක් ලබලා දෙන්න පුළුවන්. මේ මහලු අවදී අයත් එයාලව සතුටින් තියන්න පුළුවන්. එයාලගේ මං කොදත් දුර්වලයි. ඉතින් අපි ගොඩාක් කළා රෝස්ට් කරපුවා, ග්‍රිල් කරපුවා, ඒ වගේ තද ආහාර දෙන්නේ. ගොඩක් වෙලාට අපිට ස්ටූ එකක් ඒ වගේ දෙන්න පුළුවන්. සූප්, ගොඩක් වයස නම් සූප් එකක් අපිට ආහාර වේලකට දෙද්දි දැන් හොඳ ආහාර වේලක් අපිට ලබලා දෙන්න පුළුවන්. දැන් ඇත්තටම අර කිව්වා වගේ ලදරු අවදීදී අපි සීනි ලුණු දෙන්නේ. ඒ වගේ මේ මහලු අවදි වෙද්දී සීනි ලුණු අඩු කරන්න ඕන. එහෙනම් දුවේ පුතේ, දැන් අද අපි ඉගෙන ගත්තා විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවදි සඳහා ආහාර වේල් සැලසුම් කිරීම.